Sri Lanka. Eti yadeshayak udesa pahandura. Nava Sri Lanka spur sangvidhanen.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාවක් මා දයාබර අසන්ජනි. අදත් සුපුරුදු පරිදි නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය ඔබ වෙත ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි කලබක් තුලින් ඔබ හමුවට පැමිණෙන්නේ මගේ මේ ප්‍රයත්නය. අද 2021 ජූලි 30 මම මේ වැඩසටහනට සූදානම් වෙද්දී මගේ අර පරණ වැඩසටහන් මම වෙනම ෆෝල්ඩර් එකක දාලා තියෙනවා. එතකොට මට අහු වුණා මම ගිය අවුරුද්දේ ජූලි 30 වෙනදා ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙනවා. ඒ කියන්නේ 2020 ජූලි 31 අද 2021 ජූලි 30 අවුරුද්දර පස්සේ දවසක් එහා මෙහා වුණාට ජූලි මාසයේ අන්තිම ප්‍රෝග්‍රෑම් එක නැවතත් මට කරන්න හම්බුණා. ඉතින් බාධා ප්‍රසන්නෙනි මම හිතන්නේ සීත ඍතුවේ අපිට මේ දවස් ටික පොඩ්ඩක් දරුණුවටම දැන්න දවස් ටිකක් මේ අපි ගෙවමින් පවතින්නේ. කෙමෙන් කෙමේ එක අඩු වෙගෙන යනවා. ඊළඟට තව දවස් දෙකකින් හෙට දවස විතරයි. ඊට පස්සේ අගෝස්තු මාසයේ ඊට පස්සේ අපි හිමින් හිමින් අපේ සම සීසන් එක මේ කරා එළඹෙමින් පවතිනවා හිමිහිට. එතකොට සීත කාලෙ හිමින් ගෙවි යනවා අපේ සමයක අපිට එනවා. මේ මං හිතන්නේ මේ පාර සමයකට පොඩ්ඩක් රෙඩි වෙනක හොඳයි කියලා. ඒ වගේ ඒගොල්ලෝ සජෙස් කරලා තියෙන සමහරට මේ පාර රස්නේ වැඩි වෙන්න පුළුවන් කියලා මේ ග්ලෝබල් වෝමින් එකත් එක්ක. ඒ කෙසේ වෙතත් ඉතින් අදත් සුපුරුදු පරිදි ඔබ වැඩ ඇරලා ඇවිල්ලා එක්කෝ වාහනය යන ගමන් අපිත් සමග සම්බන්ධ වෙන්න ඇති. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපේ මේ වැඩසටහන පුරා මසක් තුරා පුරා planetfm.org කියන වෙබ්සයිට් එකෙන් සීසර් ලංකා සිංහල ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා සීසර් ලංකා වැඩසටහනට ගිහිල්ලා සවන් දෙන්න පුළුවන්. ඉතින් වෙනද වගේම අදත් මගේ වැඩසටහනේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම අපේ රටම උරට ගැන අපි හැමෝම පුළු පුලා බලන් ඉන්නේ මොනවද අලුත්තරතුරු මොනවද අලුතෙන් දැනගන්න තියෙන අපිට කියලා. ඒ අනුව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ අතරතුරත් අපි පුංචි විවේකයක් ගන්න ගීත වලට සවන් දෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. කෙසේ වෙතත් වෙනද වගේම අදත් මම මගේ වැඩසටහන ආරම්භ කරන්න කැමති අපේ සදාදරණීය මෑණියන් අපේ සදාදරණීය පියවරුන් සිහි කරලා ඔවුන්ට උපහාරයක් වශයෙන් නන්දා මාලිනියගේ මේ ගීතය මම ඔබ වෙනුවෙන් තෝරාගත්තා.
Ran
ගීත ලෝකයේ අපිට ඉන්න ආශ්චර්යමත් ගායිකාව නන්දා මාලනී. ඉන්දා බ්‍රාසන්නිනි, අද මගේ වැඩසටහනේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම ටිකක් මොකද්ද ඇත්තටම කතා කරන්නේ කියලා මේ කියන්නේ පැටලවිල්ලක ඉන්න ඉච්චර දේවල් තියෙනවා කතා කරන්න. හැම දෙයක්ම ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ රටේ. මම නොකියුවට ඔබ මේ බව හොඳටම දන්නා ඇති හොඳ ආකාරයෙන්ම. මොකද ඔබත් මම වගේම ප්‍රවෘත්ති නිවුස් මේ බලනවා. එදේදා මේ කරන්ට් අෆෙයර්ස් එහෙම මේ එදිනදා සිදුවෙන දේවල් ඔබ නරඹනවා, ඔබ අහනවා, ඔබ දකිනවා. ඉතින් ඒ අනුව අපේ රටේ තියෙන මේ අර්බුදය මම හිතන්නේ මං අමුතුවෙන් කියු දෙයක් නෙමෙයි. දැන් අපිට තියෙන විශේෂම ලොකුම අර්බුදය තමයි මේ වෙනකොට අපේ මේ ණය සංචිතය. ඒ කියන්නේ අපි මේ වෙනකොට ශ්‍රී ලංකාව මේ ණය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ජූලි 28 වෙනිදා වෙනකොට ඒක වාර්තා කරලා තිබ්බා ශ්‍රී ලංකා මහ බැංකුව. ජූලි 28 වෙනිදා වෙනකොට රුපියල් ට්‍රිලියනයක්, ඒ කියන්නේ රුපියල් බිලියන 1135.75ක මුදලක් රටට ලෝකෙට ණය වෙලා තියෙනවා. ඒකෙන් පල්ලි වතාවට ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ මෙච්චර ණය මුදලක් රුපියල් ට්‍රිලියන ඉක්මවා ගිය ණය මුදලක්කට අපි පත් උනේ. ඉතින් මම හිතන්නේ මේක මේ තත්වයන් මම හිතන්නේ හැමදේම මිනිස්සුන්ට දැනගන්න තියෙන අයිතින් මේ කියන්නේ පාලනය කළා. තියන්නේ කිසිම ජනමාධ්‍යයක් මේ සම්බන්ධව කොච්චර ජනමාධ්‍ය ආදින තිබ්බ රටේ කිසිම ජනමාධ්‍යයක් මේ සම්බන්ධව කිසිම ප්‍රවෘත්තියක් පාලන කරන තත්වයකට අද පත් වෙලා තියෙනවා. මේව හංගන්නේ මිනිසුන්ගේ මොකටද කියලා තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේක ගැන කතා කරද්දී ඇත්තරම මට පෞගිය දවසක හම්බුණා මේ කීති තෙන්නකෝන් කියලා ඔහුගේ Facebook ගින් මේ ලස්සන සටහනක් දාලා තිබ්බ මෙන්න මේ විදියට. කිරිහරක් ණයට aran barbecue දැම්ම ග්‍රීසිය නොහොත් ලංකාවේ ඩොලර් ණය අර්බුදේ. 2012 සිට 2015 ග්‍රීසියේ සිදු වූ ආර්ථික බිඳවැටීම මේ සතියේ ලංකාවේ සිදුවන්නේ නැත. නමුත් තව මාස 3-4ක් ගැන විශ්වාසයක්ද නැත. ලංකාව ජූලි 30 දිනට ඩොලර් මිලියන 106.5ක ණයක් ගෙවිය යුතුය. ඒ කියන්නේ අද වෙනකොට ඩොලර් මිලියන 106.5ක ණයක් ගෙවන්න ඕන අපි. එයින් කොටසක් ගිය සතියේ ගෙවා ඇත. ජූලි 28 මහ බැංකුව බැඳුම් කර නිකුත්වුවකින් රුපියල් මිලියන 47,500ක් සොයා ගැනීමට උත්සාහ කරයි. ඒ සාර්ථක වන්නේ නම් ලංකා ආර්ථිකය ජූලි මාසයට සුරක්ෂිතය. ආණ්ඩුව විදේශිකයන්ට ඩොලර් බිලියන 35.1ක් ණය බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. ඊට අමතරව ලංකා සමාගම්ද විදේශ බැංකුවලට ණය 2018 දී ඩොලර් බිලියන 88ක් වූ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 දී බිලියන 80කට අඩු විය. ඒ කියන අවුරුදු දෙකක් ඇතුළත බිලියන 8ක් අඩු වෙලා තියෙනවා. 7ක්. රටේ ණය වැඩි වන අතර නිෂ්පාදන ආදායම අඩුවේ. එදා ග්‍රීසිය යුරෝ බිලියන 1.6ක ණයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගෙවන්නට තිබිනි. නියමිත දිනට ණය ගැනීමට නොහැකි විය. දින 20කින් ග්‍රීසිය ණය ගෙවා අවසන් කරන විට ඔවුන් බංකලොත් ලේබලය ඇලවී තිබිනි. රටවල් දෙකේම කතාව එකය. විදේශ බැංකුවකින් වාණිජ්‍යමය පදනමින් ණය ලබාගෙන අපි ආර්ථික වාසියෙන් නැති මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, ශ්‍රවණාගාර, ක්‍රිකට් පිට්ටනි, නෙළුම් කුළුණුවල වැනි තැන්වල ආයෝජනය කළේය. අපේ ණයබරෙන් 47%ක් විවෘත වෙළඳපොළෙන් ගත්ත ණයයි. මෙන්න මෙතන තමයි අපි වරද්දගත් තැන. අපි ගත්ත ණය හැම එකක්ම අරගෙන තිබ්බේ විවෘත වෙළඳපොළෙන්. ග්‍රීසිය ණය වෙලා කිරිහරකෙක් අරන් බාබකියු දැම්මා. ආර්ථික විශේෂඥයන් කියති ලංකාව ණය aran බලබලා ඉන්නට නෙළුම් කුළුණක් හයි කරගත්තේය. රටේ මුළු ණයබරෙන් 13%ක් ආසියානු සංවර්ධන බැංකුවටය. චීනයට 10%ක්, ජපානයට 10%ක්, ලෝක බැංකුවට 9%ක් ගෙවිය යුතුය. ඉන්දියාවට 2%කි. දැන් අපිට වැඩිපුරම ණය දෙන්නේ චීනයයි. ලබන වසරේදී අපි ආසියානු සංවර්ධන බැංකුවට වඩා චීනයට ණයවනු ඇත. අද ලංකාවේ මූල්‍ය සංචිතය ඩොලර් බිලියන 3.5කි. ආනයනය සඳහා යන්තම් මාස දෙක හමාරකට ප්‍රමාණවත්ය. එයිනුත් මිලියන 500ක් රත්රන් සංචිතය. ජූලි 30 දිනට ණය ලෙස ඩොලර් මිලියන 106.56ක් කෙවිය යුතුය. බලනහරේ කැපූ මිනිසුන්ගේ සිරුරෙන් රුධිරය ගලා යන්නාසේ ඩොලර් සංචිතය විය කියමින් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට රට තුළ ඇතුළෙන් රුපියල් බිලියන 922ක් ණය ලබාගෙන ඇත. 2020 දී අච්චු කැසූ රුපියල් බිලියන 266ක් බැංකු පද්ධතියේ තිබියදී 2021 ජනවාරි මැයි තවත් බිලියන 131ක් අච්චු ගසා ඇත. අන්න බලන්න සල්ලි අච්චු ගහලා තමයි දැන් අපි මේ ණය පීවන්න හදන්නේ. සල්ලි අච්චු ගසුවාට පොල් ගෙඩි, හාල්, පාන් අච්චු ගසන්නට බැරිය. සල්ලි කොළ කාසි ඇතත් ඉල්ලුමට බඩු නැත. රටේ බඩු මිල බලා සිටියදී ඉහළ යමින් පවතී. කඩවල ටයර්, බාත්රූම් කට්ටල, ක්‍රීම්, පවුඩර්, චොකලට්, වාහන, විදුලි උපකරණ නැත. ආනයන සීමා කර ඇත. නමුත් 2020 මැයි මාසයට වඩා පසුගිය මාසයේ ඩොලර් මිලියන 1,053ක් බඩු ගෙන්නන්නට වැය වී ඇත. ඒ පොහොර තහනම් කොට ඖෂධ වැනි අත්‍යවශ්‍ය දෑ සීමා කර තිබියදීය. ගෑස් ආනයනයට ණයවර ලිපි විවෘත කළ නොහැකි පසුබිමක ලබන මාසයට ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීම ප්‍රශ්නයකි. 2020 පොහොර ආනයනයට අවශ්‍ය වූයේ ඩොලර් මිලියන 250ක් පමණි. කිරි පිටිහා ආශ්‍රිත දෑ සඳහා ඩොලර් මිලියන 333ක් වැය කර ඇත. කාබනික ආහාර ප්‍රෝඩාව රටට ආහාර නැති කළේය. දැන් කිරියානානේ නැත නැවැත්වීමට කාලය පැමිණ ඇත. ගෑස් මිල ඉහළ දැම්මේ ගෑස් නැති වූ විටය. රටේ ආනයන වියදමෙන් 15%ක් හෙවත් ඩොලර් මිලියන 2750ක් ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය වේ. ඩීසල් පෙට්‍රල් ගේන්න මුදල් නැති නම් ඉන්ධන සීමා කිරීමට සිදුවේ. සලාක ක්‍රමය පෝලිම් ක්‍රමය ඇතිවන්නේය. එවැනි තත්ත්වයක් මතුවන්නේ නම් රටේ විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වන හැක. කර්මාන්ත ශාලා නිෂ්පාදන අඩපණවන්නේය. මෙවැනි අර්බුද වලට 2012 හා 2015 ග්‍රීසිය, 1988 රුසියාව, 2010 කෙන්‍යාව හා සිම්බාබ්වේ, 2020 ආජන්ටිනාව, 2017 වෙනෙසුලා මුහුණ දුන්නේය. මේ සතිය සුරක්ෂිතය. කළු සල්ලි හෝ සුදු සල්ලි ලෙස ඩොලර් කන්දරාවල් ලංකාවට ඉක්මනින්ම අවශ්‍යය. ග්‍රීක් බොන්ඩ්වල ආයෝජනය කරන්න ලංකාවේ අජිත් දිවල් කබ්‍රාල් එදා සිටියේය. ලංකා බොන්ඩ්වල ආයෝජනයට බදාදා කවුරුන් ඒදයි අපි බලා සිටිමි. මේක ලිව්වේ රංජිත් කීති තෙන්නකෝන්. මං ඒ උපුරා ගත්තේ ෆේස්බුක් සටහනේ තියලා. මම හිතන්නේ ඉතා වැදගත් සටහනක් බැලුවාම දැන් අපි ඉන්න තත්ත්වය මං හිතන්නේ ඔබට මොනවට වැටහෙනවද? මේකන විශාල ඉතා පුළුල් ලෙස සංවාදයක් තිබුණ පෞගිය සතිය දවසක SLB ලොග් වල ඒක තිබුණේ. මම ඒක උපුටා ගත්ත ඔබලට ඇත්තට මේක අහන්න දෙන්න. ඊට කලින් අපි පොඩ්ඩක් ගීතයකට සවන් දී සිටිමු. මේ වික්ටර් රත්නායකයන්.
ගතයට මුලයි දහදී නොසැලීම හැරකුම් මාදවස සිහලුන් නැතිීම
දුකකට මුලයි බුද්ධ දස්නා නැලබීම සාගතයට මුලයි දහඩිය නොසැලීම පැරකුම්බා දවස සිහලුම් නැතිවීම අපිට ඉන්නවා අපේ ගොවියෝ අද ගොවියෝ පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ පොහොර කාබනික පොහොර මනස්ගාතයක් මිනිස්සුන්ගේ ඔළුවට දාලා රසායනික පොහොර නවත්තලා කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතුව මේ කරන්න ගිය විකාරය නිසා මේ කරන යන කරන වැඩපිළිවෙල නිසා මං හිතන්නේ සාගතයක් අද්දර තමයි අපි ඉන්නේ මේක කොයි කාලයක් මේ විදිහට කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ හොඳයි මම ඔබට කලින් සඳහන් කර විදිහට පෞගේ දවසක එස්එල්ඩී ලොග් වැඩසටහනේ පාර්ලි චම්ප් කරනවක සමගිතා වැදගත් සාකච්ඡාවක් තිබ්බා මම මේ සමහරක් වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන්නේ මම දකින කෝණයෙන් මට පුජ්‍යලයෙන් වැඩක් නැහැ කවුරු හරි රටේ දැන් පවතින තත්ත්වය පිළිබඳ අවබෝධයකින් කතා කරනවා නම් මොන හරි දැක්මක් තියෙනවා නම් අන්නේ දැක්මට මම ගරු කරනවා මොකද ඒ වගේ මිනිස්සු ඒ වගේ දැක්මක් තියෙන මිනිස්සු අපිට අවශ්‍යයි මට පක්ෂපාත ભેද මේ වලින් කිසිම වැඩක් නැහැ මේ අවස්ථාවේ අපිට රටට ඕනා බුද්ධිමත්ව හිතලා දුර බලලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සු අන්නේ කෙනෙක් හැටියට මම මේ අවස්ථාවේ පාර්ලි චම්පික දකිනවා ඔහුගේ දේශපාලනයේ මට කිසිම අදාළකමක් නැහැ දැක්මක් තියෙන මිනිස්සේ මොහොත දෙයක් කියනවා නම් මම මට ඒක හොඳයි කියලා හිතනවා නම් මම හිතනවා මම්මගේ වැඩසටහනේ ප්‍රචාරය කරාට කමක් නැහැ කියලා. අපි අහලා බලමු.
අපේ රට ආර්ථික අර්බුදයක් ආසන්නයේ ඉන්නේ. අපේ රටේ බැංකු පද්ධතිය කඩාගෙන වැටීමට නියමිතයි කියන එක. එතකොට මේ වගේ මූල්‍ය අර්බුදයකදී අපේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණාම මේකේ වැඩිම හානිය පැටවෙන්නේ වැඩිම බර වැඩිම පීඩනය එල්ලෙන්නේ අපේ රටේ මධ්‍යම පාන්තිකයට. එතකොට අපි අපේ රටේ ඉන්න විවිධ ආර්ථික විශේෂඥවරුන්ගෙන් ආර්ථිකය ගැන දන්න කියන අයගෙන් මේ ගැන අහුවාම ඒගොල්ලෝ අපිට කියන්නේ අපි මේ ගැන මොනවා හරි කිව්වොත් මේ යන වේගෙ ඊට වඩා වැඩි වෙනවා. ඒ නිසා අපි මේ ගැන කතා නොකර ඉමුයි කියලා. හැබැයි මං හිතුවා අපි මධ්‍යම පාන්තිකයෝනේ අපිට තියෙනවා අපේ රටේ පුරවැසියෝ පිටියට ඇත්ත දැනගැනීමේ අයිතියක්. අපි නියෝජනය කරන්නේ මධ්‍යම පාන්තිකයව. ඒත් එකම මේ කොහොමත් ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට අපේ රටේ සල්ලි තියෙන උදවියට අපේ රටේ ආර්ථිකය ලෝකාර්ථිකය තව මාස කීපයකින් කොයි වගේ වේද කියලා ඉස්සරහට තහවුරු කරලා අදහසක් දෙන අය බොහෝ දෙනා ඉන්නවනේ. ඒත් එකම අපිට ගොසිප් එකක් එනවා කොළඹ පිරිස් එතකොට සල්ලි තියෙන පිරිස් තමන්ගේ මුදල් රුපියල් ඩොලර් වලට එහෙම නැත්නම් රත්තරන් වලට කන්වර්ට් කරනවායි කියලා. ඒත් එක්කම බ්ලැක් මාකට් එකේ මේ වෙනකොට රුපියල්ට සාපේක්ෂව ඩොලරය බොහොම වේගෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මන්ත්‍රීතුමා අද රෑනේ දියලා හෙට උදේ නැගිටිද්දී එකපාරම හබක් ගාලා අපේ රටේ බැංකු පද්ධතිය එක දවසින් කඩාගෙන වැටලා තියෙද්දි එහෙම නැත්නම් මේක තස්තරයක් වගේ හැමිහෙමින් කඩාගෙන වැටලා තියෙද්දි මොකද අපිට මේ ගැන පූර්ව අදහසක් නැහැ. ඔබතුමාගෙන් අපි විනවිද භාවයක් සහිත පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අපේ මේ බැංකු පද්ධතිය කඩාගෙන වැටීම කියන්නේ මොන වගේ දෙයක්ද?
මෙහෙමයි. ඇත්තටම බැංකු පද්ධතියක් පවතින්නේ මූල්‍ය පද්ධතියක් පවතින්නේ ප්‍රධාන වශයෙන්ම වෙළඳපොලේ තියෙන විශ්වාසය මත. විශ්වාසය බිඳ වැටුණොත් බැංකු පද්ධතිය පවතින්නෙත් නැහැ මූල්‍ය පද්ධතිය පවතින්නෙත් නැහැ. දැන් උදාහරණයක් හැටියට අපේ රටේ ඉන්න සියලුම තැන්පත්කරුවෝ ගිහිල්ලා බැංකු වලින් තමන්ගේ තැන්පතු ඉල්ලුවොත් බැංකු වලට ඒවා දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ඔබ කිව්වා වගේ ඒ දවසේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා මූල්‍ය පද්ධතිය කඩා වැටෙනවා රට කඩා වැටෙනවා. ඒ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම රටවල් පිළිබඳව විශ්වාසය තියෙනවා. ඒ රටවල් පිළිබඳ විශ්වාසයේ මනින්න අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම තියෙනවා. ඒ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම මත තමයි රටවල් වල ඒ රටේ ඉන්න ව්‍යාපාරිකයොත් ඒ වගේම පිටස්තරයොත් ඒ රට දිහා බලන්නේ. ඒ යම් කිසි සිදුවීමකින් පුළුවන් මේ අපිට ඒ රට පිළිබඳ තියෙන අසීමාන්තික විශ්වාසය බිඳ වැටීම වෙන්න. සාමාන්‍යයෙන් ලෝක ඉතිහාසයේ මූල්‍ය අපිට අද තියෙන ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුදයක්. ඒ මූල්‍ය අර්බුදය සමහරු කියනවා වගේ මේ තාවකාලික මූල්‍ය ප්‍රශ්නයක් නෙවෙයි දිගුකාලීන අර්බුදයක කොටසක්. අපි ඉංග්‍රීසියෙන් වචන දෙකක් තියෙනවා ලික්විඩිටි කියලා සොල්වන්සි කියලා. ලික්විඩිටි කියන්නේ ඒ වෙලාවේ තියෙන මුදල් ප්‍රශ්නයක් මූල්‍ය ප්‍රශ්නයක් ඒක යහමහ කරගන්න පුළුවන් අපිට. සොල්වන්සි ප්‍රශ්නයක් කියන්නේ මේ දැන් ප්‍රශ්නේ පැනන ගිලා තියෙන දීර්ඝ අර්බුදයක ප්‍රතිඵලයක් හැටියට ඒක එන්න එන්නම වර්ධනය වෙමින් තියෙන තත්ත්වයක්. ලංකාවේ තත්ත්වය සල්ලි හා මෙහා කරලා විසඳ ගන්න පුළුවන් මූල්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. දිගු කාලීනව ආපු තුවාලයක් ඉතාමත්ම නරක ආකාරයට පුපුරා යමින් තියෙන තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. දැනට ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය විදේශ මූල්‍ය හිඟය පිළිබඳ ඇති වෙලා තියෙන අර්බුදයක්. ඒක දේශීය මූල්‍ය හිඟයක් බවටත්, ඒක ඊළඟට මූල්‍ය වෙළඳපොලේ කඩාවැටීමක් බවටත්, ඒකම ඊළඟට ආර්ථික අර්බුදයක් බවටත්, ඒ ආර්ථික අර්බුදය ඊළඟට දේශපාලන අර්බුදයක් බවටත් පරිවර්තනය වෙන නියමිතයි. ඉතින් මේක ක්‍රමයෙන් සිද්ධ වෙලා ඔබ කිව්වාගේ එක දවසක තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒක නිශ්චිත දවසක මේ ප්‍රශ්නේ එනවා. මේ මෑත කාලේ වෙච්ච සිද්ධියක් නෙවෙයි, මම කියන්නේ 2010 ග්‍රීසිය ගත්තොත්, අද වෙනකන් අමාරුලා තියෙන ග්‍රීසියට මේකෙන් ගොඩ වෙන්න සිද්ධියක් වුණා. ග්‍රීසිය තමන්ගේ ණය හැංගුවාය. ඇත්ත ණය ප්‍රමාණය මේ කියන ණය ප්‍රමාණයට වඩා වැඩි කියලා එක්තරා වාර්තාවක් එක්තරා දිනයක පළ වුණා. ඒ දිනේ ග්‍රීසිය පිළිබඳව තිබිච්ච ජාත්‍යන්තර විශ්වාසයේ, යුරෝපා සංගමයේ විශ්වාසයේ බිඳ වැටුණා. මිනිස්සු බැංකුවලට දිව්වා, බැංකුවලට සල්ලි ගෙවා ගන්න බැරි වුණා. ග්‍රීසිය එදා බිඳ වැටුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය ගැන මහසාල විශ්වාසයක් මුළු ලෝකෙ පුරාම තිබුණා. නමුත් අභ්‍යන්තර අර්බුදයක් දලුලමින් තිබුණා මේ ණයවර ගණදෙනු පිළිබඳව. එක දවසක වෝමන් බ්‍රදර්ස්ලා කිව්වා අපි බංකොලොත් කියලා. එදා ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික අවපාතය ආරම්භ වුණා. එදාම ඒ මොහොතේ මුළු ලෝකය පුරාම අර හරියට භූමිකම්පාවක් වුණා වගේ මුළු ලෝකය පුරාම ඒ ආර්ථික අර්බුදය ගමන් කළා. එක්තරා දුරකට ඒක තෙල් අර්බුදයක්, බලශක්ති අර්බුදයක් හැටියටත් ආවා. අපේ රටත් බලපෑවා. 2008 ඉඳන් 2010 විතර වෙනකන් ඒක තිබුණා. අද මේ වෙනකන් ඇමරිකාව ඒ කම්පණයෙන් හරියට ගැලවිලා නැහැ. ඇත්තම කිව්වොත් ග්‍රීසියත් අද මේ වෙනකන් ගැලවිලා නැහැ. ඉතින් ලංකාවේ අද පවතින තත්ත්වය තමයි විදේශ මූල්‍ය සපයා ගැනීම පිළිබඳ අර්බුදයක් තමයි අපට තියෙන්නේ. අපි ගත්තොත් විදේශ අපේ වත්කම්, අපේ සාමාන්‍ය බැංකුවල හා මහ බැංකුවේ විදේශීය වත්කම් දිහා බැලුවා, මේ දෙක එකතු කළාම අද අපට තියෙන්නේ ඍණාගයක්. ඍණ ඩොලර් මිලියන 2115ක් තමයි අපේ ගාන. ඒ නිසා තමයි මේ ඊයේ පෙරේදා අලුත් මුදල් ඇමතිතුමා එහෙමපත් වෙලා ජනාධිපතිතුමා මම නැවත තරඟ කරනවා අය කියලා කිව්වම අර ඔබ කියන විශ්වාසය දෙන තමයි ඒක කරේ. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එක දෙන්න මාකට් එකට. හැබැයි මාකට් එකේ ප්‍රතිචාරය මොකද්ද? ප්‍රතිචාරය තමයි මූඩීලා ප්‍රකාශ කළා. ඒගොල්ලන්ට ඔය මෙතනට බැසිල් රාජපක්ෂ මහත්තයෙක් එනවයි කියන එක එහෙම ලොකු විජ්ජාවක් නේ මේ රටේ මාධ්‍යවලට විජ්ජාවක් වුණාට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත වතාවක් තරඟ කරනවා කියන එක ලොකු විජ්ජාවක් නෙවෙයි, ලොකු විශ්වාසනීය බලාපොරොත්තුවක් නෙවෙයි අන්තර්ජාතික ආයෝජකයින්ට. ඔවුන් තීරණය කළා දැනට අපි ඉන්න හයි රිස්ක්, සබ්ස්ටෑන්ෂියලි රිස්ක් AA කෙනු තවත් පහලට අපිව ගෙනියන්න. ඊළඟට යන්න තියෙන ඉතින් අපිට ඩිෆෝල්ට් කියන එක, කියන්නේ බංකොලොත් බුම්බත් තත්ත්වය තමයි. මේක මම ඔබ කෝවගේ මධ්‍යම පන්තියට විතරක් නෙවෙයි, මේක සෑම ජන කණ්ඩායමකටම බලපානවා. දුගී ජනතාව අද ඇත්තම කිව්වොත් අලුත් දුප්පත් පන්තියක් ඇතිලා තියෙන මේ රටේ. වේල් තුන කාපු අය දෙකට බහැලා තිනවා, දෙක කාපු අය එකට බහැලා තිනවා. අසන්න වශයෙන් 40 ලක්ෂයකට විතර රැකියා අහිමි වෙලා තිනවා. අර්ධ රැකියා කරපු අය, ඒ වගේම ස්වයන් රැකියා කරපු අය, ඒ වගේම මධ්‍යම පන්තිය යම්කිසි මට්ටමකට ජීවිතේ විඳමින් හිටියා. එයාට දැන් ඒක බජට් කරන්න වෙලා තිනවා ටික. ඉහළ ගණයේ පිරිස් වලට කඩාවැටීම ආරම්භ වෙලා තියෙනවා. ප්‍රධාන සමාගමක් වන ලාෆ් ගෑස් ව්‍යාපාරය බිඳ වැටීමේ මෝදුරට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ලංකා බැංකුව, මහජන බැංකුව කියන දවන්ත ට්‍රිලියන 5ක දේපොළ කඩාවැටීමේ මෝවිටට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම ඒ බැංකු දෙක නම් අපි අර ඉංග්‍රීසියෙන් කියනවා too big to fall කියලා. ලොකු වැඩි වැටෙන්න. ඒ වැටෙන්නේ ලංකාවත් එක්ක. එතෙන්ට ඇද වැටලා තියෙනවා. එතකොට මේකත් එක්ක මේ මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියට අපිට පොහොර ගෙන්නන්න සල්ලි නැති වුණා. ඒ නිසා අපි සාගතයක් කරා ගමන් කරමින් තියෙනවා. නිකන් වාචාල කතා, කොච්චර ලස්සන කතා අපිට ඇහෙන්න තිබුණා. ලබන මාස දෙකකින් මේ රටේ සාගතයක් එනවා. කන්න නැති වෙනවා. ඒක ස්ථිරයි. ඔය කාබනික ගොවිතැන අරව මේවා, ඔය ලංකාව බ්‍රෑන්ඩ් කරනවා කාබනික ගොවිතැනින් කියලා කිව්වට තව මාස පහකින් ලංකාව බ්‍රෑන්ඩ් වෙනවා. සීරසියක් කාබනික් ගොවිතැන කරන්න ගිය මෝඩ හරක් රංචුවක් රටේ සාගතයක් ඇති කරපු රටක් හැටියට මේක බ්‍රෑන්ඩ් වෙනවා. ඒ යථාර්ථයට ලෝක යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්. එතකොට ඔය කෙමිකල් ෆර්ටිලයිසර් කම්පැනි වලට පෙන්වන්න ලස්සන උදාහරණයක් තියෙනවා. ලංකාව කියන මුග්ධ රටේ මුග්ධ රැලක් රටම කරන්න ගිය අපිව අතෑරලා කාබනික ගොවිතැනට මෙන්න අද ඒ රටේ බඩගින්නේ ලාස්කනක් මැරෙනවා කියලා. මේ මුග්ධය මේ රට පෙන්වන්නේ ඒකට. මේගොල්ලෝ ඒ ජාතියම මාධ්‍ය විද්‍යාව වලින් තමයි මේ බලයට ආවේ. දැන් ඒ ඔක්කොම විහිළුවක් වෙලා තියෙනවා. මොකද මූල්‍ය අර්බුදයේ හමුවේ ඇවිල්ලා. ඊළඟ පියවර මොකද්ද? ඖෂධ ගෙන්නන එකට සල්ලි නැහැ. ඇත්ත කතාව ඒකයි. අද ඖෂධ හිඟයක් තියෙනවා. පිළිකා රෝගීන් මියනෝ, හෘද රෝගීන් මියනෝ, වහවල රෝගීන් මියනෝ, ස්පිරිතාල වල ඖෂධ හිඟයක් තියෙනවා. මේ පිළිබඳව ඇතම් වෛද්‍ය නිලධාරීවරු මොන දේශපාලන කයිකසන්දර කිව්වත් රෝහල් වලට යන අය දන්නවා මේ යථාර්ථය. ඊළඟට ඉන්ධන ප්‍රශ්නේ. ඇත්තම කිව්වොත් මේ කනිද තෙල් නීතිගත සංස්ථාව තමයි මේ අර්බුදයේ ඒ අමාත්‍යාංශය තමයි මේ අර්බුදයේ නිර්මාතෘවරු. මොකද ඒගොල්ලෝ මාස 16කින් ඒගොල්ලන්ගේ ඩොලර් බිල් ගෙව්වේ නැහැ. ඒගොල්ලන්ගේ ඩොලර් බිල් ගෙවීම ඒගොල්ලෝ ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි පැවරුවා. ඒ නිසා මේ ට්‍රිලියන ගානක දේපොළ සහිත ලංකා බැංකුවයි මහජන බැංකුවයි මේ ඩොලර් හිඟයකට අරන් ගිහිල්ලා රටම ඩොලර් හිඟය තුල ගිල්ලෙව්වේ මේ කනිද තෙල් නීතිගත සංස්ථාව පාලනය කරපු අය පහුගිය මාස 16. ඒ කියන්නේ මේ ආණ්ඩුව අපිත් ඔය පාලනය කළා. අපේ කාලවල ඔහොම කිසිම ගැටලුවක් අර්බුදයක් ඇති වුණේ නැහැ. අපිව සබුද්ධිකව පාලනය කළා. දැන් අපිට ඇහෙන්නේ අර පුටින් ලව ගේනවායි කියපු මහතිර් මොහමඩ් ලව ගේනවා කියපු වගේ මිනිසුන්ට තව බොරු හීන ටිකක් කියන එක තමයි අපිට ඇහෙන්නේ. ඇත්තටම කන්තේ නීතිගත සංස්ථාව පසුගිය මාස 16 ඇතුළත ඩොලර් මිලියන 3400ක් පියවල නැහැ. ඒ 3400 පියවුවොත් මහ බැංකුව හෙට උදේට ඔබ කියපු අර අර්බුදේ එනවා. වොමන් බ්‍රදර්ස් පැටුණා වගේ මේ කන්තේ නීතිගත සංස්ථාවත් නෙවෙයි මහ බැංකුවම වැටෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා හංගන දෙයක් නැහැ. මේ අර්බුදය ගැන අපි කිව්වා. ඒ ගැන අපි මම ආර්ථික විද්‍යාඥයෙක් නමුත් 2014 මම පොතක් ලිව්වා ආලපාලු ආර්ථිකය කියලා. මම ඒකෙදි කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට මම අවස්ථා ගණනාවක මේ පිළිබඳව දැනුම් දුන්නා. ඔහුගේ නිලධාරීන්ට දැනුම් දුන්නා. දලිත් වීරතුන්ගට දැනුම් දුන්නා. ගාමිණී සංස්කෘත දැනුම් දුන්නා. කියන් තියෙන හැමෝටම කිව්වා මේ වැඩේ කරන්න එපා. වාණිජ පදනමෙන් ණය අරගෙන ඒවා කිසිම ආකාරයකට ප්‍රයෝජනයක් නැති තැන්වල ආයෝජනය කරන්න එපා. ඒක තමයි උනේ. වාණිජ ණය අරගෙන ඩොලර් ණය ඒවයින් ආදායමක් එන්නේ නැත්නම් වල අපි ආයෝජනය කළා නැව්ෙන්නේ නැති ගුවන් තොටුපළවල් ගුවන් යාන නැව්ෙන්නේ නැති වරායවල් ගුවන් යාන එන්නේ නැති ගුවන් තොටුපළවල් ක්‍රිකට් ගහන්න නැති ක්‍රීඩාංගන තලගොයින්ට වී වේලන්න යන්න පුළුවන් විදිහ අධිවේගී මාර්ග අපි හැදුවා රට ණය කළා. ඒවයින් මොකුත් ප්‍රයෝජනයක් වෙලා නැහැ. ඒවයින් නැහැ පළවෙනි කතාව ආදායම. දෙක ඒවට ගිය ඇත්ත වියදම් වගේ තුන් හතර ගුණයක් ඒවට වියදම් කළා. ඒවා කවදා හරි ගෙවන්න වෙනවා කියලා මම කිව්වා. ආලපාලු ආර්ථිකය කියන මේ කුඩා කෘතිය බුක්ලට් එක මේ රටේ වැඩිම විකිනිච්ච කෘතිය සිංහල කෘතිය. මිනිස්සු මේක අවබෝධ කරගත්තා. ඒ අනුව තමයි ආණ්ඩුව එළෙව්වේ. ඊළඟට මම 2016 දී අපේ ආණ්ඩුවේ කට්ටියට අවවාදයක් හැටියට ලිව්වා මූල්‍ය අර්බුදයේ පාමුල කියලා. මෙහෙමම ලිව්වා මේක 2023 වෙන්න කලින් මේක කඩා වැටෙනවාය කියන එක ඒකේ තියෙනවා. බොහොම පැහැදිලිව. මේ ආණ්ඩුව බලයට එනකොටත් කට්ටියට කිව්වේ රාජපක්ෂලගේ කාලේ 7% ආර්ථික වර්ධන වේගයක් තිබුණා 7% පොලී අනුපාත තිබුණා. ඉතින් මේක ගලවා ගැනීමට රාජ්‍ය දේපළ විකිණීමෙන් හෝ රට විදේශික කොම්පැනිකාරීට විකිණීමෙන් බැහැ. හැබැයි අද සුවිශේෂී තත්ත්වයක් මේ රටේ තියෙනවා. ඒ කියන්නේ මේ රාජ්‍ය කියන එක පෞලක කොම්පැනිකාරයෝ 3-4 දෙනෙක්ගේ හා විදේශීය කොම්පැනි 2-3කගේ අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මොනම නීතියක්වත් නැහැ. මොනම ප්‍රසම්පාදන ක්‍රියාවලියක්වත් නැහැ. සෑම ශේෂ්ත්‍රයකම නියුක්තිය පසිඳල වීමේ ශේෂ්ත්‍රයේ සිට ආර්ථික ක්‍රියාවලිය මෙහෙවන සෑම ශේෂ්ත්‍රයකම ඉහලින් එන අනක්කනුව අරක විකුණපම් මේක විකුණපම් මේ ගාන ගනින් මෙහෙම කරපම් කියනවා හැරෙන්න මොනම නීතියක්වත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්වත් මොනම ක්‍රියාවලියක්වත් අද දකින්න නැහැ. ඒ නිසා මේ රාජ්‍ය අත්අඩංගුවේ තියෙන මේකට අපි කියනවා ස්ටේට් කැප්චර් කියලා. මේ රාජ්‍ය අත්අඩංගුවෙන් මේ ජාවාරංකාර පවුලෙන් ජාවාරංකාර කල්ලියෙන් විදේශ කොම්පැනිකාරින්ගේ මේ රට ගලව ගත්තේ නැත්නම් මේ රටේ ඔබ කෝවගේ මධ්‍යම පන්තිය නෙවෙයි සැලකිය යුතු පිරිසක් මේ රටේ කවදාකවත් මිනිස්සු සාගතේ මිය ගිහිල්ලා නැහැ. දැන් උදා වෙමින් තියෙන්නේ සාගතයෙන් මිනිසු මිය යන යුගේ.
හැටියට අපිට තව කොච්චර කාලයක් ඉතිරි වෙලා තියෙනවද?
දැන් ඉතුරුලා නැහැ කාලයක්. දැන්ටමත් අපි පරක්කුයි. අපි අඩුම ගානේ 2019 මේ ආණ්ඩුව ආරම්භ කළා නම් ඔවුන් පටන් ගත්තෙම 2019 දෙසැම්බර් පළවෙනිදා ධන කුවේරින්ට බදු සහන දීලා. නව ලිබරල් වාදය කියලා බැන්නට බ්‍රයන් වික්‍රමසිංහටයි මෛත්‍රීපාල සිරිසේනටයි කිසිම ලිබරල් ආණ්ඩුවක් නොකරපු තරම් ධනපතියන්ට ධන කුවේරින්ට බදු සහන දීලා තමයි පටන් ගත්තේ. 40% රටේ ආදායම හැලුණා ඒකේ. එතනින් තමයි පටන් ගත්තේ. එතනින් තමයි මේ අර්බුදය තීව්‍ර කළේ. එතනින් තමයි මේ අර්බුදය වේගවත් කළේ. ඊට පස්සේවත් මේ ඩොලර් අර්බුදය ඒ කාරණා ගැන හිතන්නේ නැතුව පටන් ගත්තා. පාරවල් ලක්ෂයක් කාපට් කරන්න, අධිවේගී මාර්ගවලට තව ණය ගන්න, අපේ රටට ලැබෙන්න තිබිච්ච වටිනා විදේශ ධනෙ අර LRT ව්‍යාපෘතිය. LRT ව්‍යාපෘතිය තුරණ නම් අද අවුරුද්දකට ඩොලර් මිලියන 600 ගානේ රටට එනවා. අවුරුදු 15ක් ඒ ණය ගෙවන්න නෑ. ඒක තිබුණා නම් අද මේ මූල්‍ය අර්බුදය නෑ. මේවා නවත්තලා තමන්ගේ ජාවාරංකාර ව්‍යාපාරිකෝයි ජාවාරංකාර කම්පැනි එකක් එක්කහුවෙලා ඒවෙන් ගසා කෑම ගැන තමයි හිතුවේ. රත්තරන් වැස්ස ගැන තමයි එකම සිතුවිල්ල තිබුණේ. නමුත් අපි දන්නා වැස්ස නවතින බව. ඔබට බලන්න පුළුවන් මේ ජනාධිපති පත් වුණා දවස් 3කට පස්සේ මම වීඩියෝ එකක් කළා. අව බ්‍රෑන්ඩිස් ක්‍රයිසිස් කියලා. ඒකෙන් මම කියලා දෙනවා මෙයා යන්නේ මෙතෙන්ට කියලා. වැඩිකල් මෙයාට නැහැ කියලා. ඒක දැන් ඔප්පු වෙලා දෙනවා. අපුව කිරේ දැම්මයි කියලා. රටේ අර්බුදයේ විස දෙන්නේ. හෙට අපි චරිත ඝාතනය කරයි කියලා රටේ අර්බුදයේ විස දෙන්නේ. ඒකලෝ එක මතක තියාගන්න ඕනේ. අපෝ හෙට ඝාතනය කරයි කියලා රටේ ප්‍රශ්න විස දෙන්නේ. මොකද මේ අර්බුදයේ පිටින් ඉන්න ආර්ථික විද්‍යාඥයෝ වගේ නෙමෙයි මම අපිත් ආණ්ඩු කළ ආණ්ඩු වෙච්ච හැටි අපි දැක්කා. රාජ්‍ය ආයතන ගොඩනගපු මිනිහෙක් හැටියට. ඛනිජ තෙල නීතිගත සංස්ථාව පවා ගොඩනගපු කෙනෙක් හැටියට. විදුලි බල මණ්ඩලයේ ලාභ කරපු කෙනෙක් හැටියට. මේ වගේ අමාරු රාජ්‍ය ආයතන කරලා ඒ වගේම රට කෙරිච්ච එක දැකපු කෙනෙක් හැටියට මගේ හැඟීම දැන් අපි පමා වැඩි කියලා.
ප්‍රශ්නයට විසඳුම ආරක්ෂණවාදයෙන් ලබා දෙන්න පුළුවන්.
කිසිසේත් ඇත්ත මොකද කතාව? දැන් ඔය ගන්නකෝ ඒ කාබනික කොයිතන ගැන තියෙන පට්ටපල් බොරු. දැන් මම තමයි මුලින්ම මේ රටේ කාබනික කොයිතන අඳුනා දීමේ කෘතිය ලිව්වේ. විදුරු ගහක විප්ලවය කියලා. ඒක මම ලිව්වේ ඇත්තටම මගේ කෘතියක් නෙමෙයි. ෆුකුයාකෝ කියලා ජපානයේ හිටපු ඒතරම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. හරි. ඒතර ෆුකුයාකෝ කියලා ජපානයේ හිටියා මේ මහත්මෙක්. ඔහු කුඹුරට පිදුරු දාලා කාබනික කොයිතන කරන හැටි ගැන තමයි ඒ කෘතිය තියෙන්නේ. ඊළඟට මම සංවර්ධනයේ තුන්වෙනි යාමේ කියලා ලිව්වා. හරිත ආර්ථිකයක පිටපත කියලා ලිව්වා. ඔය මේ ඉන්න කට්ටිය හිතන්නත් කලින් ලිව්වේ මීට අවුරුදු 30කට කලින්. ඒවා අපේ නිර්මාණ. නමුත් අපි ප්‍රායෝගිකයි. අපි දන්නවා මේවා තියෙන සීමා. මේ රට උපරිම වශයෙන් 5% කොන්නම් කාබනික කරන්න පුළුවන්. ඔබේ ගෙවත්ත මගේ ගෙවත්තේ අපිට කාබනික කරන්න පුළුවන්. අනුන්ට විකුණන්න අපිට කාබනික කරන්න බෑ. සරල උදාහරණයක් ගන්න. දැන් ඔය පාරේ කුණු කඳු තියෙනවා. ඇයි ඕවා මේ පෝර බවට පත් කරන්නේ නැත්තේ කියලා. එහෙම පෝර බවට පත් කරපු කෙනෙක් මං. මේ මීතර මුල්ල කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ අපේ නිලධාරීන් මැදිහත් වෙලා ඇත්තටම වටිනා නිලධාරීන් පිරිසක් අපි මැදිහත් වෙලා අපි කෙරවල පිටියේ කොළඹ කුණු කොම්පෝස් කරන ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියට අපි ටොන් 1000ක් ගත්තා ඉතින්ට. ඒ ටොන් 1000න් පැහැදිලිව දිරා යන පිරිසිදු කාබනික ද්‍රව්‍ය පොලිතින් අරවා මිශ්‍ර නොවිච්ච ටොන් 250යි තිබුණේ. ඒ 250න් දවස් 20කට පස්සේ අපිට ටොන් 50ක් හම්බ වුණා කොම්පෝස් හැටියට. එතකොට ඒකට අක්කර 27ක් ගියා අපිට ටොන් 50ක් හදන්න. හරි. එතකොට මුළු අවුරුද්දම කළත් අපිට ටොන් 20000ට අඩු ප්‍රමාණයක් තමයි මේ හදන්න පුළුවන් මේ ඔය කෙරොල පිටි. ඔබ දන්නවද ලංකාවේ කාබනික පොහොර අවශ්‍යතාවය කොච්චරද කියලා? රසායනික පොහොර වෙනුවට ටොන් කෝටි දෙක හදන්න අක්කර කීයක් ඕනේ? මේවා නිකම් මේවයින් කීයක් හරි හම්බ කරගන්න බලන් ඉන්න තක්කඩි. කෙලින්ම කිව්වොත් තක්කඩින්ගේ අදහස්. ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න ගියා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. හැබැයි එතුමා මේ වගේ ගොන් වැඩක් කරේ නෑ. එතුමා කරේ නියම ව්‍යාපෘතිය. ඒ නියම ව්‍යාපෘතියට මිලියන 600කට වැඩිය වියදම් කළා. අවසානයේ ඒ පිටිබඳව ආව මේ ඔඩිට් කොරි එකක්. ඒක කිසි ප්‍රතිඵලයක් නෑ කියලා. ඇත්ත කතාව ඒකයි. ඉතින් ඒකේ සාර්ථක අසාර්ථක භාවය අන්නේම තමයි කරන්න ඕනේ. නියම ව්‍යාපෘතියක් කළා කරන්න පුළුවන්ද බැරිද බලලා මොන ශේෂ්ත්‍රවද බලලා කරන එක. දැන් බලන්න අද යූරියා ගෙන්නන්නේ. මොකද ප්‍රශ්නේ? තේ දළු කඩන්න බෑ. තේ දළු එන්නේ නෑ. කුරුදු පොතු එන්නේ නෑ. ඊළඟට ගොයම කහ ගැහිලා. ගොයමේ බජරි හැදිලා. ඒ කියන්නේ මේ වල් නාශක නෑ. කෘමි නාශක නෑ. බඩිරුගු වලට දිලීර රෝග හැදිලා හැම තැනකම ප්‍රශ්න කෙහෙල් වලට ප්‍රශ්න ඇවිල්ලා යූරියා කිලෝවක නයිට්‍රජන් ග්‍රෑම් 460ක් තියෙනවා අපි හැමෝම පුංචි කාලෙම පහේ පන්තියෙම ඉගෙන ගන්න දෙයක් තමයි මේ NPK ඕන කියලා ඒ කියන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය තුන ඕන කියලා බෝගයක් හැදෙන තව අමතර මූලද්‍රව්‍ය 16ක් ඕනයි කියන එක ඉතින් සාමාන්‍ය විද්‍යාව ඉගෙන ගන්නකොට අපි දැනගන්නවා දැන් යූරියා කිලෝග්‍රෑම් ඒ කියන්නේ ග්‍රෑම් 1000ක හරි නයිට්‍රජන් තියෙනවා ග්‍රෑම් 460ක් කොම්පෝස්ට් කිලෝ හැකියක් තියෙනවා ග්‍රෑම් 10යි වෙන වචනකින් කියනවා යූරියා කිලෝ එකක් දානකොට කොම්පෝස්ට් කිලෝ 46ක් දාන්න ඕන ඉලක්කම් බැරි ගොන්නු රූපවාහිනී තිරවලට ඇවිල්ලා මෙහෙම කරන්න පුළුවන් අරම කරන්න පුළුවන් කියලා කියන්නේ ඕකට තමයි මොකද ඇත්තටම කරන්න පුළුවන් දේ අපිට ඇත්තටම කරන්න පුළුවන් දේ තමයි පළවෙනි එක පොහොර වලට ප්‍රමිතිය හදන එක මේ රටේ ඔය වකුගඩු රෝග ආදී දේවල් වලට ගොදුරුනේ කිසිම ප්‍රමිතියකින් තොර ජාවා අලංකාරය රැළ පෝර ගෙන්නපු එක හරි වසවිස තියෙන පොල් තෙල් ගෙන්නපු රටේ පෝර හොඳට ගෙනේ කියලා විශ්වාස කරන්න පුළුවන් හා ඇත්ත වශයෙන්ම පොහොර වල ඉත අධිකව බැර ලෝහ ආදී තිබුණ ලංකාවට ගෙනව පෝර වල ඒ ප්‍රමිතිය හැදීමයි පළමුව සිදු කළ යුතු දේ දෙවෙනි කාරණේ තමයි අපේ ගොවියා පෝර පසට දාන්නේ ගොයම දිහා බල්ල. එහෙම නැත්නම් බෝගය දිහා බල්ල. එහෙම නෙවෙයි. පස පසේ පරේක්ෂණයක් කරලා කුඩා පරේක්ෂණ තියෙනවා ඒක කරලා ඒක දැනගන්න පුළුවන් පසට අවශ්‍ය ප්‍රමාණය. දැන් ලංකාවේ විද්‍යාඥවරියා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මමත් ඉන්න කාලේ ඔය තාක්ෂණ අමාත්‍යංශය එතුමිය හොයාගත්ත නැනෝ තාක්ෂණයෙන් මේ පෝර යොදන්න ක්‍රමවේදයක්. එතකොට අවශ්‍ය වුණේ පෝර වලින් භාගය. ඒ කියන්නේ 50ක් ඉතුරු කරගන්න ඕන. එතුමියගේ එක කවුරුත් ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒතුමිය එක ඉන්දියාවට වික්කා පේටන් බලපල පත්‍රේ හරි දැන් අන්න එක තමයි ක්‍රමය ඒ කියන්නේ මේ පෝර භාවිතය අවම කරන්නත් පුළුවන් අවශ්‍ය ප්‍රමාණය පමණක් ලැබෙන්න සලසන්න පුළුවන් ඒකට තාක්ෂණික ක්‍රම තියෙනවා 100%ක් නතර කරන්න බෑ ඊළඟට දෙමුහුම් කරණයක් කරන්න පුළුවන් උදාහරණයක් ඇරෙට පිදුරු දැම්මම පසේ කාබනික ගුණය පසේ වායු රඳන ප්‍රමාණය පසේ ජලයේ රඳන ප්‍රමාණය මේක ඉහළ යනවා වසුන් දාන්න පුළුවන් ඔය සමහරු කියනවා වගේ මේ රටේ තේ වගා කරන්න බෑ ගිනි සීරිය දාලා එම කරන්න බෑ. ඕනිකා හීන කතා. හරි? දාද මොකද වෙලා තියෙන්නේ? ලංකාව අවුරුදු 150ක් තිස්සේ හදාගත්ත අමාරු නමක් සිලොන්ටි. අපේ කිලෝග්‍රෑම් එක ඩොලර් 5ට විකුණුනේ. කෙන්‍යාවේ, චීනයේ, ඉන්දියාවේ අපිත් එක තරම් කරන රටවල් ඩොලර් 1යි 2යි. අද කීයද ලංකාවේ ටී තේ 1 ඩොලරයි. මේ කට්ටිය මේ මුද්දේ රැළ ඇත්තම කො මේ මෝඩ රැළ අවුරුදු 150ක් ජේම්ස් ටේලර් කියන විදේශිකයා මේ රට ඇවිල්ලා ඒ වගේම පෙරාදනීය කුෂි මේකද උද්භිද උද්‍යානයේ පරේක්ෂණ කළා අනේ මේ සුද්ධෝ අපිට හදලා දීපු මේ තේ සිලෝන් ටී නාමය මේ ඊළඟ අවුරුද්දේ නැති කරනවා මේ රටේම උරුමයක් තමයි සිනමන් ඒ කියන්නේ කුරුඳු සිලෝන් සිනමන් ලෝකේ කොහෙවත් නැහැ කුරුඳු ඔය බුරු කතාව කුරුඳු අපේ රටේ දෙයක් අපේ රටේ පමණමයි මේ මුද්දේ රැළ ඊළඟ 6 මාසෙදී මේ රටේ කුරුඳු වගා ඉවර කරනවා රබර් වගා ඉවර කරනවා පොල් වගා ඉවර කරනවා දන්ටමත් එළවලු පළතුරු වගාවේ මරණ මංචකයේ ඉන්නේ එළවලු පළතුරු වගා. ඉතින් මොකද කෘෂි රසායන නැහැ මොනවාද පෝර නැහැ. ගිහින් මේ ගොවියන්ගේ අඬ කතා කරලා බලන්න ඕන ගොවියෝ ගැන. මේ ගොවියෝ ගැන කිසිම කතාබහක් නැතුව පාර්ලිමේන්තුවට ගිහලා ටයිපොළු ඇඳගෙන ලොකු කතා පවත්වනවා. ඊළඟට වැදගත්ම දේ මේවා එකිනෙකට බැඳිලා තියෙනවා. දැන් උදාහරණයකට ලංකාවේ බඩේරිඟු. බඩේරිඟු කඩා වැටෙනකොට කඩා වැටෙන්නේ මොකද්ද? අර කුකුල් ගොවිපොල බිත්තර දැන් මොන වුණා ලංකාව කුකුල් මස් වලින් හා බිත්තර වලින් සම්පෝෂිතයි හරි දැන් ඒකට ඒක නැති වෙන්නේ යන්නේ එච්චරයි කතාව බඩේරිඟු නැති වෙනවා කියන්නේ ඒක නැති වෙනවා මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධයි දැන් ගොවියා මොකද කරන්නේ ගොවියා නිකන් ඉන්නේ ගොවියා Tamanට විතරක් අස්වැන්න කරගෙන නිකන් ඉන්නවා ඉතින් රුපියල් 80 දිවිච්ච හාල්සේරුව 130 වෙනකන් කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් ඉස්සරහට මේක රුපියල් 500 වුණා 300 වුණා කියන එක පුදුම වෙන්න දෙයක් නැහැ ඔය නාගරික සංවර්ධන අධිකාරිය ගැන ලොකුට කතා කරනවා බිලියන 39 කෝටි 3900ක ණයකන්දක් ගෝඨාභය මහත්තයා නගර ලස්සන කරන්න ගිහිල්ලා බාර දීලා තිබුණා. අපි ඒක ධනය පහටපත් කරලා කෝටි 2300ක ආයෝජන ඉතුරු කරලා ආවේ. අද මේ ආණ්ඩුව කොච්චර කයිය ගහුවත් ඔය නාගරික සංවර්ධන අධිකාරියේ ඉදන් සංවර්ධන සංස්ථාවේ අයවැලේකන ඉදිරිපත් කරන්නේ නැහැ. ඇයි? අර මගේ එකත් එක්ක සංසන්දනේ වෙයි කියලා තියෙන බය නිසා. ඒ වගේම මේ රටේ අමාරු ප්‍රශ්න අපි විසඳලා තිනවා මීතර මුල්ල කුණුකන්ත ගැඩුවා අපේ අවංකව කියනවනේ අපේ ආණ්ඩුව හිටපු ලොකු නොක්ක ඔක්කොම දෙනා වගේ කොළඹ දිස්ත්‍රික්කෙන් ඇවිල්ලා හිටියේ කිසි කෙනෙකුට බරුණා ඒක පාලනය කරන්න අපි කුණුකන්ද ගොඩ නැගුවා විතරක් නෙවෙයි අද අපි හදපු බලාගාරය තමයි කොළඹ කුණු ටික පුච්චන්නේ. මේ පුත්තල මේ දහසකුත් එක විරෝධතා මත හදපු අරුවක්කාරු කසලංගනේ තියෙන අවුරුදු 80ක් කුණු ගෙනින් දාන්න පුළුවන්. අවුරුදු 40ක් මේ රටේ ජයජයවදනක කාලේ ඉඳන් හැම ලොක්කම ආර් ප්‍රේමදාස, කරු ජයසූරිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ කාටවත් කරන්න බැරුණා. ඒ කරන්නේ මගේ හපංකමක් නෙවෙයි. මොකද්ද? මම මේකට හැකියාව තියෙන නිපුණතාවය තියෙන පිරිස ගත්තා. ඒ පිරිසට අවශ්‍ය තැන දුන්නා. ඒ තැන දීලා ක්‍රියා කළා. ඒ නිසා මේ මපේ ප්‍රායෝගික වාදය නිකන් හුදු විවේචනයක් නෙවෙයි. බැසිල් මහත්තයා කෙරුවා මම අද කිව්වයි කියලා හිතාගන්න. තව මාස 3කින් තේරෙයි. අනේ තව කෙනෙක් ඕනෑ කියලා කියන්න පටන් ගන්නවා ඔය කට්ටියම, අඬ නගපු කට්ටියම. හරි. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා කියන්නේ මේ අර්බුදයේ පළවෙනි වග උත්තරකාරෝ 5 දෙනාගෙන් එක්කෙනෙක්. මේකට වාක් කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ අංක 1, 2 බැසිල් රාජපක්ෂ, 3 ගෝඨාභය රාජපක්ෂ, 4 ජමල් රාජපක්ෂ, 5 පීබී ජයසුන්දර. මේ 5 දෙනා තමයි අද මේ රට බංකොලොත් කිරීමේ, මේ රටේ ජාතික ධනය සූරා කන්න තමන්ගේ පවුලේ අයට හා ජාවාරම්කාරීට ඉඩ දීමේ, මේ රටේ විදුලි බලාගාර විකුණන්න, ගෑස් සම්පත විකුණන්න, තෙල් සම්පත විකුණන්න, කොළඹ නගරයේ වටිනා ඉඩම් ටික විකුණන්න, විදේශිකයන්ට දේපොළ විකුණන්න කරන මේ දවැන්ත ජාතිය පාවාදීම, මම මේකට කියන්නේ පරගැති ලිබරල් වාදය.
තීරණය ඔබ සතුයි. ඔබ තීරණය කරන්න මොනවද ඔබට ඇහුනේ? මේවා ඇත්තද? මේවා සත්‍ය තොරතුරු ඔබට හොයලා බලන්න ඔබට බාරයි.
මසුරං ඇතුව කැටි වටිනා කියන විකිනිය යුතුය රටේ අමන ගණන් කෑ ගැසුවත් හතර වටේ ඒවා නොවිකොත් අපි හැම මකර කටේ
උදයි බරසන්නේ ඔබ මේ සමන් දෙමින් සිටින්නේ නවසිලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත සෑම සිකුරාදා දිනකම පුරා හොරාවක් රාත්‍රී 7:25 සිට 8:25 දක්වා ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනට මම දැන් ඔබට ඉදිරිපත් කරේ අපේ රටේ මූණ පාලා තියෙන ඉතාමත් බැරෑරුම් තත්ත්වය. රට මේ තරම් ආගාධයකට කවදාවත් කිසිම රජයක් යටතේ වැටලා තිබෙන්නේ නැහැ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕන. ඔබ මාසක එකගුණක් නැතත් මෙවන් වූ තත්ත්වයක් අපිට අපේ ජීවිත කාලය පුරාට මතක තියෙන කාලය පුරාවට සිදු වෙලා නැහැ. අපිත් ගිල්ලා මේ ඒ දවස්වල ඔය 71 70 මේ 77ට කලින් මේ සිරිමම ආණ්ඩුව ආපු කාලේ අපිත් ගිහිල්ලා හාල් පොලිමේ හිටියා, පාම් පොලිමේ හිටියා. ඒ වුණත් අපේ රට මේ වගේ තත්ත්වයකට කවදාත් වැටුන්නේ නැහැ. මේක අපිට ගොඩ එන්න බැරි තරමටම නහය ගාවට මේරලා තියෙන්නේ. ඉතින් මොකද්ද වෙන්න තියෙන්නේ තවත් අපිට? ඉතින් දේශපාලන සංවාදය මගේ අතින් මෙතනින් අද දවසට ඉවර වෙනවා. මං පොඩි පුල් ස්ටොප් එකක් තියෙනවා දවසට. තා පොඩි වෙලාවයි මට තියෙන වත්සමක කාලය ගත කරන්න. මම තෝරගත්තා මේ ඉතාමත්ම ලස්සන හදවතට දැනෙන වැඩසටහනක් යනවා චර්ණ ටීවී එකේ කවි 10ට ගී 10ක් කියලා. වජිර ජයවර්ධන ඉතාමත් ලස්සනට ඒ වැඩසටහන කරනවා. ඔහු ඒකට විවිධාකාර කවියෝ, කතෘවරු, ගන්ධ කතෘවරු, එතකොට කවියෝ කිවිඳියෝ මේ සෑම තරාතිරකම් පුද්ගලයෝ ගෙන්නලා කවි 10ක් හා සංසන්දනය කරන ගී 10ක් ඔබට අහන්න සලස්වනවා. ඉතාමත් වැදගත් වැඩසටහන. මම ඒකෙන් තොරගත්ත වැඩසටහන මේ ගීතයක්, පෞගිය සතියේ තිබ්බ ගීත, දවසක තිබ්බ ගීතයක්. ඒක මම ඇත්තටම තෝරගත්තේ මේ රවි සිරිවර්ධන සමග තිබ්බ කවි 10ට ගී සටහන වැඩසටහනේ දෙසැම්බර් 13 වෙනිදා ගිය අවුරුද්දේ. ඒකේ මේ තාත්තෙක් නම් තිබිය යුතුමිය කියන කවි පද පෙළිය. මම මේ එක්සරෙකුත් ඔබට ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න උත්සාහ කරා. නමුත් කාල වේලාව මදිව ගිය නිසා ඒක කරන්න බැරි වුණා. මම අද ඔබ වෙනුවෙන් එය ඉදිරිපත් කරනවා. අපි හමු.
ප්‍රවීණ කවිවර කපිල එම් ගමගේ කවියගේ තෙරියුම් කෝකිලා කියන කාව්‍ය සංග්‍රහයෙන් මම අද තෝරාගන්න කාව්‍ය 10යි, කවි 10යි අපිට හම්බෙන ජ්‍යෙෂ්ඨම පරම්පරාවේ කවිය තමයි කපිල එම් ගමගේ. ඉතින් මට මේ කවිය තෝරාගන්න බලකෙරුණු ප්‍රධානම දේ තමයි වජිර මේ දැන් මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. ඔහු මට අවුරුදු 15ක් විතර වෙනකොට ජීවිතයෙන් සමුගත්තා. එතෙක් මෙතෙක් මම කියවපු කවි වලින් කිසිම කවියකින් මට මගේ තාත්තා ගෙනත් දෙන්න බැරි වුණා. ඒ තාත්තාව මවා ගන්න උදව් කරේ නෑ මට. හැබැයි මේ කවිය මට මග හැරුණු තාත්තා මගේ ළඟට ගෙනත් දුන්නා. ඒ නිසා මේ කවිය මට මග හැරගන්න බැරි කවියක් බවට පත් වෙලා තියෙනවා ජීවිතේ. ඉතින් මේ කවිය ඒ හැම වචනකම ඉන්නේ මට මැවෙන්නේ ඒ රූපකාය, ඒ S2, ඒ හැඟීම් තමයි මට මැවෙන්නේ. කපිලයම් ගමගේ කියන කවියා හරි විශ්මිත විදියට ඒ මට මගේ ජීවිතයේ ඇතුලේ ජීවත් වෙන තාත්තා නැවත මට ප්‍රදානය කරා කියලා මට හිතන තරමටම හරි අපූරුයි. බලන්න මේ කවිය පටන් ගන්න විදියට මට මතක් වෙන්නෙම තාත්තත් එක්ක ඒ ගත කරපු ජීවිතේ, ඒ ඇවිද ගිය මගතොට තමයි මට මැවෙන්නේ. දැන් මේ කතා කරනවා තාත්තෙක් නම් තම මේ කවි නම කියනවා. තාත්තෙක් නම් තිබිය යුතුමය, බඩගින්න නොදැනෙනාම හොදක්. මගේ තාත්තා වජිර ලිපි කවියෙක්. එතකොට මම හොඳටම දන්නවා ඒ ගෙවපු ජීවිතයේ තිබුණු අමාරුකම් පුංචි කාලේ. මට හොඳටම මම දන්නවා මට කන්න දීලා බඩගින් ඉඳපු තාත්තා ගැන මම හොඳටම දන්නවා. ඒ නිසා මට මේ තාත්තා දැයෙන්න පටන් ගන්නවා. මෙහෙම තාත්තා කෙනෙකුට ඇත්තටම ඕනෑ වජිර. බඩගින්න දැයෙන්න නැතිම හොතක් ඕනම තාත්තා කෙනෙකුට. හරි අපූරුයි. මසවුලින් පිරි වීදි පසුකොට යන්න හැකි එඩිතරම මනසක් තාත්තා කෙනෙකුට ඕන. ඇත්ත මගේ තාත්තට එහෙම එකක් තිබුණා. අකුරැස්සේ නගරයට මාව අරගෙන ගිහිල්ලා යෝගට් එකක් අරන් දීලා මට විතරක් කන්න එයා බලාගෙන ඉඳපු අවස්ථා තියෙනවා. එයත් යෝගට් එකක් කන්න කැමති ඇති. හැබැයි මම කන යෝගට් එක දිහා බලාගෙන ඉඳලා එයා බඩ පුරවගෙන තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට තාත්තා වැඩිපුර කෑම තියෙන වීදුලින් මාව එක්කගෙන යන්නේ නැහැ. මොකද හේතුව? එහෙම එක්කගෙන ගිහිල්ලා අරන් දෙන්න පුළුවන් අයියක් නැති නිසා එයාට තියෙනවා මේ එහෙම මසවුලින් පිරි වීදි පසු කරගෙන යන්න පුළුවන්, දරාගෙන යන්න පුළුවන් හදවතක් තියෙනවා තාත්තා කෙනෙකුට. ඊට පස්සේ කරන තාත්තෙක් නම් තිබිය යුතුවේ යුතුමය අපවාද උහුලනා පපුවක් ඉවත් කළ විට කඳුළු නොහලා තියුණු උහුලනා පපුවක් තියුණු විෂෙහි ඉවත් කළ විට කඳුළු නොගලන අරුම දෙනතා. මගේ තාත්තට එහෙම ඇස් දෙකක් තිබුණා. මේ කියන්නේ ඇතුලේ ගංගාවසේ වේදනාව ගලාගෙන යද්දී ඇස් දෙකෙන් ඒ කිසිම දියපාරක් පෙන්නපු නැති ඇස් දෙකක් අපි තාත්තට තිබුණා. ඒ නිසා මට ඒක හොඳට මතක් වෙන දරාගෙන ඉඳපු විදිය, ඒ ජීවිතයේ තියෙන අප්‍රමාණ දුක් දෝමනස්යන් මට නොපෙන්නා තනියම විඳගත්ත හැටි මට මතකයි. තාත්තෙක් නම් තිබිය යුතුමේ පාට වියකුණු ඉරුණු කුඩයක් යොදුන් ගණනින් ඇවිද ගියමුත් රිදුම් නොදැනෙන තරුණ දෙපයක්. මගේ තාත්තා මට තාම මතක් වෙනවා සෙරප්පු දෙක දාගෙන සුදු සරම ඇඳගෙන ජාතික ඇඳුම ඇඳගෙන තාමත් බස් එකෙන් බැහැලා පාරේ අර හම් බෑග් එක අරගෙන තාත්තා මට මතක් වෙනවා ඒ කකුල්ලෝට කවදාක රිදුම් දැනුනේ නැහැ. ඒ ආදරය හැමතැනම තිබුණු නිසා හිත පුරා. ඊට පස්සේ කියනවා අඳුරු අහසක සිනා, ඊට පස්සේ කියනවා ජපයක් තාත්තෙක් නම් තිබිය යුතුමය අඳුරු අහසක සිනා පොකුරක් අප්‍රමාණ අන්ධකාරයේ පවා ආදරෙන් පරිස්සම් කරගත්ත හිනා පොකුරක් මගේ තාත්තට තිබුණා. ඒ නිසා මේක මට මේ තාත්තමයි මේ එන්නේ. ඊට පස්සේ යන ගිම්හානයක ඉරි තැලුණු බිම පතුලෙ සැඟවුණු සුනිල පොකුලක් අප්‍රමාණ කාෂ්ටක අත්දැකීම් පිරුණු ජීවිතේ ඇතුලේ හංගගත්ත දිය ගලන සුනිල පොකුණක් ඒ හදවතේ ජීවත් වුණා. ඒ උල්පත් තමයි මේ ගලාගෙන යන කියලා මට හිතෙනවා. ඊට පස්සේ කියන තාත්තෙක් නම් තිබිය යුතුමේ පරණ පැසකට කාසි අහුරක් මාසයක් මැද ගෙවුණු විටදිත් අතට දියුණු පැතුම් පොකුරක් මට හොඳට මතක් වෙනවා. ඒ ලිපිකරු ජීවිතේ තාත්තගේ පඩිය හුඟක් වෙලාවට මාසේ මැද හරිය වෙනකොට කොච්චර අමාරුවෙන් කුන්දුග ගහද ඒ ආර්ථික ජීවිතේ ගමන් කරේ කියලා. ඒවා සියල්ල නිහඬ අචංචල අකම්පිත ඇස් දෙකින් බලාගෙන ඉඳපු තාත්ත කෙනෙක් තමයි මට හිටියේ. ඉතින් ඒ නිසා මේ කවිය පුරාම ඉන්නේ මට ජීවිතේ එක්තරා වයසකදී මගේ හැරුණු මගේ ජයග්‍රහණ නොදැක මගේ ජීවිතයේ ශස්ත්‍රීකත්වය දකින්න බැරුව අතරමඟදී යන්න යෙදුණු තාත්තර යලි ජීවමාන කරපු කවියක්. ඒ නිසා මේ කවිය මට ජීවිතයේ මගේ මරණය තෙක් මගේ තාත්තත් එක්ක ගත කරන්න අවශ්‍ය කරන සියලු මතක කැඳවාගෙන ආපු කවියක්.
හෘදය සංවේදී ගුණය උපදින්න පුළුවන් නම් පාඨකයාට සහෘදයාට කවියා එතන සාර්ථකයි. මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, කවියෙක් ඒ වගේම බොහොම සොඳුරු හිතැති සමීප මිනිසෙක් විදිහට කපිලියම් ගමගේ සහෘදයා ඔබේ අසුනේ කවි තේරුවා මට මතකයි. පහුගිය වැඩසටහනකදී කරදර මැද වුණත් කවියෙන් ඒ වගේම ලේඛනයෙන් සමාජයේ තමන්ට හම්බ වෙන හිතමිතුරන්ගේ ප්‍රිය සම්භාෂණයෙන් සතුට හොයාගන්න මිනිසෙක්. ඒ නිසා කපිලියම් ගමගේ කවියා බොහොම ලෙංගතුව සිහිපත් කරමින්
දවසේ කරදර කරවුඩ කෙට ඇවිදින් කෙයි පිල උඩ මූතේ කරවටක් ගිලි ඉරහි නැහෙන්නේ සසර දුකට මේ හැටි ඇයි අපි ලතෙවෙන්නේ